සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අගෝස්තු මාසයේ 17 වෙනි සඳුදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් 7යි. අදත් අප සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය කවරවි කොග්ගලගේ මැතිතුමා. ඉතින් ඔබතුමාව අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබතුමාට ආරාධනා කරනවා අද ධර්ම සාකච්ඡාව කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි. අපි මේ දවස්වල දිගටම කතා කරගෙන ආවේ කජ්ජනීය සූත්‍රය. එක මං ආපහු මතක් කරන්නම්. ඒකේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ මහණෙනි, පෙර විසු උත්පත්ති පිළිවෙල සිහි කරන්න වූ යම්කිසි ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණෙක් හෝ නොයෙක් පෙර විසු උත්පත්ති පිළිවෙල සිහි කරද්ද ඒ සියලු දෙනා උපාදානස්කන්ධ පස හෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහි කරත් කියලා. ඒ කියන්නේ පෙර ජීවිත සිහි කරන ඥානෙ උපදවා ගත්තනම් එයා සිහි කරන්නේ මොකද්ද? උපාදානස්කන්ධ පහ හෝ ඒ වගේ එකක්. ඒක තව විස්තර කරනවා. මහණෙනි, අතීත කාලයේහි මම මෙබඳු රූප ඇත්තෙක් වීමි කියලා සිහි කරන තැනැත්තා මොනවද සිහි කරන්නේ? රූපයම සිහි කරයි. අතීත කාලයේහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමි, මහණෙනි, මෙසේ හෝ සිහි කරන තැනැත්තේ වේදනාවම සිහි කරයි. අතීත කාලයේහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමි, මහණෙනි, මෙසේ හෝ සිහි කරන තැනැත්තේ සංඥාවම සිහි කරයි. අතීත කාලයේහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමි, මහණෙනි, මෙසේ හෝ සිහි කරන තැනැත්තේ සංස්කාරයන්ම සිහි කරයි. අතීත කාලයේහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමි, මහණෙනි, මෙසේ හෝ සිහි කරන තැනැත්තේ විඥාණයම සිහි කරයි. දැන් බලන්න, මේ පෙර ජීවිත කියලා සිහි කරන්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය කියන එක කියලා අන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතනින් එහාට තමයි ධර්මය පටන් ගන්නෙ. දැන් ඒ ජාති පහ හෝ ජාති පහෙන් හරි එකක් හරි තමයි කෙනෙක් මගේ පෙර ජීවිතේ කියලා සිහි කරලා තියෙන්නේ. ඊළඟට අහනවා, මහණෙනි, රූපය කුමකයි කියයිද? කිංච භික්ඛවේ රූපං වදේත. මේ රූපය කියලා කියන්නේ මොකක්ද? මෙතන ඉඳන් තමයි හඳ නුවණින් විමසන්න ඕන තැන. දැන් අපි රූපය කිව්වනම් ඒ රූපය කියලා තියෙන්නේ මොකකටද? එතකොට පාලි වචනේ තියෙන්නේ රුප්පණය කියලා. රුප්පති इति කෝ භික්ඛවේ තස්මා රූපಂತಿ උච්චති. රුප්පණයට තමයි මේ රූපය කියලා ව්‍යවහාර කරලා භාවිතා කරලා තියෙන්නේ, රුප්පණයට. ඒකේ මේ සිංහල අදහස තියෙන්නේ විකාරයට එවත් වෙනස් වීමට පැමිණෙන කියන එක. ඊට වඩා වෙනස් අර්ථයක් මේකේ තියෙන්නේ කියන එක දැන් ඔයගලන්ට පැහැදිලි ඇති. මේ රුප්පන ස්වභාවය කියන එක. ඒ රුප්පන ස්වභාවය කියන එක තේරුම් ගන්න මම අර බල්ලෙක් වතුරට එබිලා බල්ලෙක් ඉන්නවා කියන මට්ටමට යනකොට වෙන්නේ මොකද්ද? අන්න ඒක තමයි රූපණය කියන්නේ. දැන් යා හිතන්නේ රූපය දිහාම බලනවා කියලා. ඒ වුණාට එතන තියෙන්නේ රූපණය. අනේ අර්ථෙන් තේරුම් ගන්න. කියන්නේ රූපයක් වගේ එයාට දනවන ස්වභාවය. ඒක තමයි රූපණය කියන්නේ. එහෙම නැතුව තියෙන රූපයකට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේ රූපණ ස්වභාවයක්. රූපණ කියන්නේ මතු කරන ස්වභාවයක්. දැන් වතුරේ පල්ලෙක්ගේ රූපයක් මතු කරලා දෙනවා. ඒක රූපණ. තේරුම් ගන්න. ඔන්න ඒ රූපණ ස්වභාවය නොදන්න කමට අවිද්‍යාව මතයි අපි රූපයක් බාරගන්නේ. එතකොට මොකද්ද මේ රූපය කියලා කියන්නේ? රූපණයට. ඊළඟට අහනවා, ඔන්න රූපණ අර්ථය තේරුම් කරන්න තමයි ඊළඟට අහන්නේ, කුමකින් රූපණයට පැමිණෙයිද? මොනවයින්ද මේ රූපණය වෙන්නේ? එතකොට අපට උදාහරණයක් දෙනවා මේ රුප්පණ කියන කතාව තේරුම් ගන්න. එතකොට සීතයෙන් රුප්පණයට පැමිණෙනවා, උෂ්ණයෙන් රුප්පණයට පැමිණෙනවා, බඩගින්නෙන් රුප්පණයට පැමිණෙනවා, පිපාසයෙන් රුප්පණයට පැමිණෙනවා, දැහැලේබන ඇටමැසි විදලේබන මදුරුවන්ගෙන් රුප්පණයට පත් වෙනවා. ඊළඟට අවු සුලං සර්පාදී මේ දිග සර්පයන් වගේ දිග සතුන්ගේ ස්පර්ශයෙන්ද රුප්පණයට පැමිණෙනවා. දැන් මේ රුප්පණ කියන එකට අපේ අර්ථය දාගත්තොත් එහෙම ලෝකෙට අයිති තේරුම එන්නේ ලෝකෝත්තර දර්ශනේ නෙමෙයි. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ මේ අපේ ශරීරෙට සිද්ධ වෙන දේවල් කියලා. මේ ශරීරය කියන කතාවක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ රුප්පණය සිද්ධ වෙන්නේ මෙන්න මේ වයින් කියලා. ඒ කියන්නේ අපට ශරීරයක් මතු කරලා දෙන්නේ මෙන්න මේ වයින්. මොන වයින්ද? සීතයෙන්, උෂ්ණයෙන්, බඩගින්නෙන්, පිපාසෙන්, මේ ලේබොන ඇතමැසි මදුරුවන්ගෙන්, ඊළඟට අවුසුලන් සර්පාදී ස්පර්ශයෙන් රුප්පණය වෙනවා. මොකක්ද එතකොට රුප්පණය වෙනවා කියන්නේ? දැන් මෙහෙම ඉද්දි මදුරුවෙක් කෑවොත් රුප්පණය වෙනවා. එතකොට දැන් ඕකේ තේරුම අහලා තියෙන්නේ තියෙන ශරීරයේ වෙනසකටපත් වුණා කියලා. එහෙම කතාවක් නෙවෙයි. අර වතුරේ බල්ලෙක් මතු වුණා වගේ මේ මොහොතේ ශරීරයක් මතු කරලා දෙනවා. ඒ වෙනකන් මේ ශරීරය කියන එක ගැන අදහසක්වත් තිබ්බේ නැහැ. නැත්තම් බඩගින්නක් ආවොත් ඔන්න ශරීරය තියනවා කියලා මතු කරලා දෙනවා. ඒ රූපය මතක තියාගන්න අර වතුරේ හදපු බල්ලෙක් වගේ කියන එක. ඒ කියන්නේ තියෙන රූපයකට සිද්ධ වෙන දෙයක් නෙවෙයිනේ. රූපයක් මතු කරලා දෙන ගතිය තමයි රුප්පණේ. අපි ඒ බව නොදන්න කමත රූපය කියලා මේ සතර මහා ධාතු මනෝයන් හරි හැදිච්ච එකක් බාර අරන් තියෙනවා. ඒක හරියට අර ගොඩ ඉන්න බල්ලා අන්න වතුරේ බල්ලෙක්ගේ ශරීරයක් තියනවා කියලා බාරගත්තා වගේ වැඩක්. එතකොට ඒ බල්ලා තව බල්ලෙක්ගේ ශරීරයක් තියනවා බාරගත්තා වගේ අපි තව අන්න අයගේ ශරීර තියනවා කියලා බාර ගන්නවා. බාර අරන් තියෙන්නේ මේ රුප්පණේ. රුප්පණේ බව නොදන්න කමට රූපයක් බාර ගන්න. තමන්ගේ ශරීරය තියනවා කියලා බාර අරන් තියෙන්නේ රුප්පණ ස්වභාවයකට. රුප්පණේ බව දන්නේ නැහැ. බුදු කෙනෙක් තමයි පෙන්වලා දෙන්නේ ඔය රුප්පණේකට නිරූපය කියලා තියෙන්නේ. අන්න ඒ යථාභූත ස්වභාවය මතු කරලා දෙනවා. දැන් ඕක නොදන්න කෙනා තමයි මේ තියෙන රූපයකට සිද්ධ වෙන දේක් මේ කියන්නේ කියලා අර තමන්ගේ මතයට දාගන්නේ. ඒක ලෝකෙට අයිති කතාවක්. ලෝකෝත්තර දර්ශනය වෙන්න ඕන යම්කිසි රූපයක් තිබුණා නම් ඒ රූපෙන් එතර වෙන දර්ශනයක් මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. ඒකට මෙන්න මේ රුප්පණ ස්වභාවයකට නේද අපි මෙච්චරකල් රූපයක් කිව්වනම් කියලා සතුටින් බාර අරන් තියෙන්නේ. ඒ සතුටින් බාරගත්තා කියන්නේ ඒ පෙන්눔 කරන එක ඇත්ත කියලා බාර ගැනීමම සතුටින් බාර ගැනීමක්. ඒකට කියනවා තණ්හාව කියලා. දැන් බල්ලා වතුරේ බල්ලෙක් උට රූපණේ වෙනකොට අහා බල්ලෙක් ඉන්නවා කියලා ඒක දැස ගන්නවනේ. ඒක පිළිගන්නවනේ. අන්න ඒකට කියනවා තණ්හාව කියලා. තත් අවිද්‍යාවෙන් මේ රුප්පණය රූපය මතු කරලා දෙනවා නොදන්න කම හින්දා ඒක ඇත්ත කියලා ඒකෙම දැස ගන්න, ඒක පිළිගන්න, ඒකේ දැඩිව එල්පගෙන ඉන්න ගතිය කියන්නේ අභිනන්දනය, අභිවදති, අජ්ජෝසාය තිත්තති කියන ගතියට යනකොට අන්න තණ්හාව. එතකොට රුප්පණ ස්වභාවය එන්නේ අවිද්‍යාව මත. ඒක ඇත්ත කියලා සතුටින් පිළිගන්නවා. ඒකට කියනවා තණ්හා ගතිය කියලා. ඒක අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං. අන්න ඔය හින්දා තමයි මේ සත්‍යය සසරේ යන්නේ. මේක අපි ආහාර සූත්‍රයෙන් පෙන්නලා දුන්නා. මේ ආහාරය. මේ ආහාරයෙන් සත්‍යය ගෙන එනවා. දැන් වතුරේ බල්ලෙක් උපද්දනවා කියන්නේම වතුරේ සත්වයෙක් ගෙනෙනවා නේ මේ ගොඩ හින්න බල්ලට පැවැත්මක් දෙනවා මම කියන කෙනාට. ඇයි? මම තමයි රූපයේ තියෙන බව දැනගත්තෙ. මම තමයි රූපයේ සතුටින් බාරගත්තෙ. එතකොට ඇයි ඒ රූපේ ඉපදුනේ? තණ්හාව. ඒ තණ්හාව සමුදේ වෙලාමයි ඒ ආහාරය සකස් වුනේ. ආහාරය තියෙනවා කියන්නේ සත්වයා ඉන්නවා. ඔන්න ඔය විදිහේ මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් පච්චුප්පන්න වෙන ස්වභාවයක්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් පච්චුප්පන්න. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් උපදිනවා. ඒ ප්‍රත්‍යයෙන් උපදිනවා. ඒ ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? නොදන්නකම අවිද්‍යාව. අවිද්‍යාව නිසා තරපේනවද? තණ්හාව ඒ රූපය නැත්නම් ඒ රූපය කියන්නේ පොදුවේ ලෝකය කියන එක. ඕනම රූපයක් වෙන්න පුළුවන්. දැන් මේ ශරීර රූපේ උදාහරණයක් ගත්තත් පණ නැති රූප උනත් ඔය වටපිටාවේ තියනවා කියලා හිතන ඕනම රූපයක්. මේ ලෝකය කියන ස්වභාවයම ඔන්න ඔය ධර්මතාවය. අවිද්‍යාව මත උපද්දනවා කියන එක. ඊට බලන්න මේ බුදු කෙනෙක් තමයි ඕක පෙන්වලා දෙන්නේ. මේ රුප්පණය රුප්පණය කියන එකට නිරූපේ කියලා විවහාර කරලා තියෙන්නේ. එතකොට තේරුම් ගන්න මේ රූපය බාර අරන් තියෙන්නේ ඒකේ ඒක හට ගන්න හැටි නොදන්න කමට. ඒ නොදන්න කම තමයි අවිද්‍යාව. ඒ නොදන්න කම නිසා රූපය ඇත්තයි කියලා අපි බාර ගන්නවා. ඒ බාර ගන්න ගතිය තණ්හාව. ඒක කොහෙද මේ තණ්හාව උපදින්නේ? ඔන්න ඔය රුප්පණය මතමයි. ඒ කියන්නේ දැන් මේක රූපයට කිව්වා වගේ වේදනාවටත් තේරුම් ගන්න ඕන. විඳින ගතිය. ඒ කියන්නේ විඳීම කියන ස්වභාවය නොදන්න කමට අපි අර රූපය බාරගත්තා වගේ විඳින දේවල් ටිකක් බාර ගන්නවා. මොනවාද විඳින දේවල්? සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව. එතකොට මේ ಜಾති තුන හම්බ වෙන්නේ මේ අවිද්‍යාව මත. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ. වේදනා කියන්නේ මේ ಜಾති තුන නිවි. මේ ಜಾති තුන. දැන් මේ ಜಾති තුන මතු කරලා දෙන ගතියටයි වේදනාව කියලා කියන්නේ. වේදනාව කොමකයි කියලා කිංච දික්කවේ වේදනං වදේත. මේ විඳීමට විඳින ස්වභාවය. ඒක කොමක් විඳීද කියලා අහුවා. මොකද්ද ඔය විඳි? දුකක් විඳා, සැපක් විඳා, දුක්ඛම සුඛක් විඳා. එතකොට ඒකෙන් පෙන්නන්නේ මේ වේදනා ගතිය තේරුම් ගන්න කොමක්ද විඳේ කියලා අහනවා මිසක් වේදනාව කියන්නේ විඳපු දේ නෙවෙයි. එතන ඒ ක්‍රියා ස්වභාවය තේරුම් ගන්නවා. වේදනා කියන ගතිය නොදන්න කමටයි අර සැපේ දුක අල්ලගෙන තියෙන්නේ. සැප දුකක් අදුක්කම සුඛක්. නමුත් මෙතන තියෙන්නේ එහෙම එකක් මතු කරලා දෙන ගතියක්. අර රූපණේ කිව්වා වගේ රූපය මතු කරලා දෙන ගතියක් වගේ වේදනාවක් මතු කරලා දෙන ගතියක් තියෙනවා. ඒ වගේ සංඥාව කියලා ගත්තහම සංඥාව කියලා දෙයක් තියෙනව නෙවෙයි. ඒ හඳුනන ස්වභාවයමයි සංඥාව. හඳුනාගත්ත දේ නෙමෙයි. හැබැයි ඒ හඳුනන ස්වභාවය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නන කොමක්ද හඳුරන්නේ? නිල් ඌදේ නිල්යයි හඳුනා ගන්නවා. කහ පාට ඌදේ කහයයි හඳුනා ගන්නවා. ලේ පාට දෙය ලේ පාට කියලා හඳුනා ගන්නවා. සුදු දෙය සුදු කියලා හඳුනා ගන්නවා. හැබැයි ඒ පාට හඳුනා ගැනීම සංඥාව කියන්නේ. හඳුනනවා හඳුනනවා කියන එකටයි සංඥාව කියන්නේ. හඳුනනවා කියන එකේ එක පාටක්වත් නැහැ. ඒ කියන්නේ අපි මේ දාන රූපමේ ස්වභාවයන් නැහැ හඳුනනවා කියන එකේ. එතනින් තේරුම් ගන්න ඒ හඳුනනවා කියන එක. ඒ වගේ සංස්කාරය කියලා කියන්නේ මොනවටද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ සංකත හේතුප්‍රත්‍යයන් විසින් ඉපදවන දේ දෙයක් විදිහට පිළියෙල කරනවා. දැන් අන්න රූපණය වූ රූපේ රූපයක් විදිහට පිළියෙල කරනවා. ඒතර විඳීම කියන ස්වභාවයේ හම්බ වුණදී ඉඳපු දෙයක් විදිහට පිළියෙල කරනවා. අන්න ඔය ගතියට කියනවා සංඛාර කියලා. සංස්කරණ ගතියටයි සංඛාර කියන්නේ. නැතුව රූපයවත් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් නෙමෙයි. ඒවා ඒ සඳහා පිළියෙල කරන ඒ ස්වභාවයට කියනවා සංඛාර කියලා. එතකොට ඒ විඥානයත් මේ විදිහට. එතකොට ඒ සංකතේ පිළියෙල කරන හේයි සංස්කාරයෝ යයි කියනු ලැබෙනවා. ඒ වගේ කුමකට විඥානය කියලා කියනවාද? එතකොට මෙන්න මේ විශේෂයෙන් දැනගන්න ගතියක් තියනා යන්නේ එකට විඥානය කියන්නේ. දැනගත්තු දෙයට නෙවෙයි. ඒ දැනගන්න ගතිය විඥානන ගතිය තමයි විඥාන කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ. ඒතකොට කුමක්ද දැනගත්තේ වුවත් අපිට ලෝකේ ඕන තරම් ඒවා තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ කුමක්ද දැනගත්තේ කියන එක තේරුම් ගන්න ඇඹුල් රස කියලා දැන් විශේෂයෙන් දැනගත්තා. රස ඒ කියන්නේ දැනුණා දැනගත්තා කියන ගතිය නෙමෙයි දැන් ඇඹුල් රස කියලා විශේෂයෙන් දැනගත්තා. තිත්ත රස කියලා විශේෂයෙන් දැනගත්තා. කුළු රස කියලා විශේෂයෙන් දැනගත්තා. මිහිරි රස කියලා විශේෂයෙන් දැනගත්තා. කර රස කියලා විශේෂයෙන් දැනගත්තා. මිශ්‍ර රස කියලා විශේෂයෙන් දැනගත්තා. ලුණු රස කියලා විශේෂයෙන් දැනගත්තා. ලුණු නෑ දිය රසයි කියන්නේ දිය රස කියලා විශේෂයෙන් දැනගත්තා. මෙන්න මේ විදිහට අරමුණ විශේෂයෙන් දැනගන්න හේයින් එතකොට මේ දැනගත්තු ස්වභාවය නෙමෙයි යන්නවම දැනගන්න හේයින් විඥාණය කියලා කියනවා. අන්න ඔය ටික හොඳට තේරුම් ගන්න ඕන. ඕවා දේවල් පහක් කරගෙන තියෙන්නේ අවිද්‍යාව මත. එතන තියෙන්නේ මෙන්න මේ වගේ මතු කරලා දෙන ස්වභාව ටිකක්. ඔය බව තේරුම් ගත්තොත් අර ಜಾති පහෙන්ම ඈතර වෙනවා. ඒ ඈතර වෙන දර්ශනය තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. නැතුව ඒක ගැන තව දැනුමක් ගන්න දර්ශනයක් නෙමෙයි මේක. අපි හුඟක් වෙලාවට ඕක ගැන විදර්ශනය කරන්න ගිහින් තව ටිකක් ඒක ගැන විස්තර දැනගන්නවා. දැනගත්තොත් දැනගත්ත දේත් තියෙනවා, දැනගත්තු මමත් ඉන්නවා. අඩු ගානේ සක්කාය දිට්ඨියක් දුරු වෙන්නේ නැහැ. ඒකේ ඔන්න ඔය වගේ අදහසක් තමයි මේ ලෝකෝත්තර දර්ශනයේ සම්මා දිට්ඨියට එනකොට එන්නේ. ඒ කියන්නේ අපි ධහම විමසනකොට මේ පටන්ගත්තු දෙයින් එතර වෙන්න ඕන. කර පටන් ගන්න ලෝකෙට ආйти දෙකින් දැන් ලෝකෝත්තර කියන්නේ මේ ලෝකෙන් එතර වෙනවා. එතර වෙනවා කියන්නේ ඒක අදාළ නැති වෙන්න ඕන. ඒ අදාළම නැහැ. එතකොට තමයි අර අනිශ්චිතෝච විහෙරති කියන කතාවට එන්නේ. දැන් බල්ලා මුලින් වතුරේ බල්ලා ඇසුරු කරගෙන ඉන්න අනිශ්චිතයි. මේ අවබෝධ වෙනකොට අනිශ්චිත වෙනවා. ඊට පස්සේ බල්ලෙක්ව බාර ගන්නෙම නෑ, අනිශ්චිත වෙනවා. ඒ කියන්නේ රූපයක් අදාළම නැති වෙනවා, අනිශ්චිත. දැන් අපිට වතුරේ බල්ලා කියන රූපය අදාළම නෑ. ඇයි? ඒක ඇත්ත දන්නා හින්දා. ඒකේ සමුදයක් දන්නවා, නිරෝධයක් දන්නවා. හටගත්තේ මෙන්න මේ විදිහට හට නොගන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනකන් හට ගන්නවා, අවිද්‍යාව නැත්තම් උපදින්න බෑ, නිරෝධයි කියන ධර්මතාවය. ඒ නිරෝධය කියන ධර්මතාවය කියන්නේ ඒකෙන් එතර වෙනවා. එතර වෙනවා කියන්නේ ඒක අදාළම නැහැ කියන එක. හඳ ඔය විදිහට ඒක තේරුම් ගන්න ඕන. මේවා ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. තෙරුවන් සරණයි.